රුහුණු ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාව තුළින් අදත් අපි ඔබ හායික්වන්නේ සූදානම ජීවී අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා ප්‍රජනනයේ දායකත්වය විමර්ශනය කරයි යන නිපුරතා මට්ටම යටතේ මානව ප්‍රජනනය සම්බන්ධවයි අද දිනෙත් අපි කතා කරන්නේ. මේ පළමු කොටස මීට පෙර අපි කතා කරනු ලැබුවා. ඉතින් මේ සඳහා මැදිරියට පැමිණ අපහායක් වන්නේ මාතර අධ්‍යාපන කලාපයේ රදම්පල ශ්‍රී සුමංගල මධ්‍ය මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය දීප්ති කුමාර වික්‍රමරත්න සර්. අපි බොහොම ආදරයෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා සර්.
ආයිබෝවන් ජගත් කවිකාර මහත්මයනි, අරංකාදිනී විද්‍යාලයේ විද්‍යා ආචාර්ය ජගත් කවිකාර මහත්මයි මේ වැඩසටහන අද දිනේ මෙහෙවීම සිදු කරන්නේ.
හොඳයි දීප්ති සර්, අපි මීට පෙර සඳහන් කළා පහුගිය පාඩමින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය කොයි වගේද, එහි කාර්යය කොයි වගේද කියන එක. එතෙන්දී අපි මෙන්න මේ වචනයක් අපට මුණ ගැහුණා, යෞවනෝදය සමග ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවීමේදී ආර්තව චක්‍රය ආරම්භ වෙනවා කියලා. මා කැමති ඔබතුමාගෙන් දැනගන්න දීප්ති සර්, ස්ත්‍රීකගේ ආර්තව චක්‍රය කියන්නේ කුමක්ද කියන වග පැහැදිලි කිරීමක්.
මේ ප්‍රජනක පද්ධතිය සම්බන්ධයෙන් කතා කරනකොට මේකේ මූලිකම ස්ථානය, එහෙම නැත්නම් වැදගත්ම ස්ථානය හිමිවන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට. මොකද ජීවියෙකු බිහිවීම සිදුවීමේ මූලික ක්‍රියාවලිය සිදු කරන්නේ, එහෙම නැත්නම් ඒකේ ප්‍රධාන ක්‍රියාවලිය සිදු කරන්නේ ස්ත්‍රියක්. ඉතින් ඒ හා සම්බන්ධ ඉතාමත්ම වැදගත් කොටස තමයි මේ ආර්තව චක්‍රය කියන එකෙන් අපි අධ්‍යයනය කරන්න. ආර්තව චක්‍රය කියන එක ගත්තාම මේක දින 28ක කාලයක් තුළ ස්ත්‍රියකගේ චක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් හැටියටයි අපි සාකච්ඡා කරන්න.
හොඳ දීප් සර්, මම හිතනවා අපේ දරුවන්ට ආර්තව චක්‍රය කියන්නේ කුමක්ද ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. අපි ඊළඟට බලමු ආර්තව චක්‍රයේදී සඳහන් කරා වගේ මේක ස්ථාන දෙකක් ආශ්‍රිතව සිදුවන ක්‍රියාවලිය. එහෙමනම් ඒ ස්ථාන දෙක කුමක්ද කියන වග කෙටි පැහැදිලි කිරීමක් මම බලාපොරොත්තු වෙනවා.
හොඳයි. අපි මුලින් කිව්වේ සෑම දින 28කට වරක්ම දිගින් දිගටම වැඩි වී පැමිණීමෙන් පස්සේ කාන්තාවන්ගේ සිදුවන ක්‍රියාවලියක් මේ ක්‍රියාවලිය. ඉතින් මේක අවුරුදු 50කට ආසන්න කාලයක් දක්වා ඕනම ස්ත්‍රියකගේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. එතන අවුරුදු 50කට ආසන්න කාලයකදී මේක නතර වෙනවා. අපි ඒකට කියන්නේ ආර්තව භාවය කියලා. ඒ කාල සීමාව තුළ සිදුවන මේ ක්‍රියාවලියේදී සෑම මාසයකට වරක්, ඒ කියන්නේ දින 28කට වරක් මේ ආර්තවය කියන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිදු වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය අපි ස්ථාන දෙකක් හා සම්බන්ධව කතා කරනවා. එකක් තමයි ගර්භාෂය, අනිත් එක තමයි ඩිම්බ කෝෂය. එතකොට ඩිම්බ කෝෂ සහ ගර්භාෂය සම්බන්ධයෙන් අපි වෙන වෙනම කතා කළාම මට හිතන්නේ මේක වඩාත් හොඳින් ඔබට අවබෝධ කරගන්නට පුළුවන්.
හොඳයි දීප් සර්. එහෙනම් ආදරණීය දුවේ පුතේ, ඩිම්බ කෝෂය තුළ ඒ වගේම ගර්භාෂය තුළ කියන ස්ථාන දෙක ආශ්‍රිතව මේ ක්‍රියාවලිය කතා කරනවා. එහෙමනම් අපි දන්නවා සම්පූර්ණයෙන්ම මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හෝමෝනවල බලපෑමක් නිසා. එහෙමනම් දීප් සර්, මා කැමති මේ දරුවන්ට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම්.
හොඳයි, අපි පොඩ්ඩක් දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කතා කළ යුතුයි මා හිතන්නේ. අපි කිව්වා ඩිම්බ කෝෂය තුළ සිදුවන මේ ක්‍රියාවලිය අපි පැහැදිලි කරගත යුතුයි කියලා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ස්ත්‍රියකට ඩිම්බ කෝෂ දෙකක් තිබෙනවා. මේ ඩිම්බ කෝෂ දෙකෙන් එක ඩිම්බ කෝෂයක ඩිම්බයක් මේරීම සිදු වෙලා ඊළඟ මාසෙදී අනෙක් ඩිම්බ කෝෂයෙන් ඩිම්බය මේරීම සිදු වෙනවා. මේ ඩිම්බයක් මේරීමේ කාර්යය සිදුවන්නේ, එහෙම නැත්නම් සිවුනිකාවක් මේරීමේ කාර්යය සිදුවෙන්නේ අපේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙන FSH අපි ඒකට කියනවා සිවුනිකා උත්තේජක හෝමෝනය කියලා. මෙන්න මේ සිවුනිකා උත්තේජක හෝමෝනය ශ්‍රාවය වීමත් සමග ඒක ඩිම්බ කෝෂයේ ප්‍රාථමික සිවුනිකාවකට දැනෙන. මේ ප්‍රාථමික සිවුනිකාවක් ඒත් එක්ක වර්ධනය වෙන්නට පටන් ගන්නවා. අපි මෙන්න මේ වර්ධනය වීම සිදුවන අවධියට කියනවා සිවුනිකා අවධිය කියලා. එතකොට මුල් දින 14ක කාලයක් තුලදී මේ වගේ සිවුනිකාවක් මේරීමේ කාර්යය සිද්ධ වෙනවා. ප්‍රාථමික සිවුනිකාවක් ග්‍රාපීය සිවුනිකාවක් බවට පත්වීමේ ක්‍රියාවලිය තමයි මේ දින 14 තුලදී සිදුවෙන්නේ. දින 14ක් ගත වීමත් සමගම අපේ පිටියුටරි ග්‍රන්ථියෙන් ස්රාවය වෙනවා තවත් හෝමෝනයක්. අපි ඒකට කියනවා ලුටේයීකරණ හෝමෝනය කියලා, LH කියලා කියනවා. මෙන්න මේ ලුටේයීකරණ හෝමෝනේ බලපෑමෙන් මේ ග්‍රාපීය සිවුනිකාව පුපුරලා ඩිම්බය එළියට එනවා. අපි ඔබට කියනවා ඩිම්බ මෝචනය කියලා. ඩිම්බ කෝෂයෙන් එළියට එන මේ ඩිම්බය පැලෝපීය නාලය ඔස්සේ ගර්භාෂයේ වෙත ගමන් කරනවා. දැන් සාමාන්‍යයෙන් අවිවාහක කාන්තාවක ගිනම් මේකට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේක බොහොම සීමිත කාලයක් තුලදී, පැය කිහිපයක් තුලදී පැලෝපීය නාලය දිගේ ගර්භාෂයේ වෙතට එනවා. මෙහෙම එනවත් එක්කම අපි දන්නවා ඩිම්බ කෝෂයෙන් නිකුත්ුණු ඩිම්බය තමයි මේ ආවේ. නමුත් අර සිවුනිකාවේ ඉතුරු කොටස පීත දේහය බවට පත් වෙලා, ඊට පස්සේ ඒක ශ්වේත දේහයක් බවට පත් වෙලා ඒක විනාශ වෙලා යනවා, රෝදණය වෙලා යනවා. ඒ වගේම ගර්භාෂයට ආපු ඩිම්බයත් ওই විදියටම රෝදණය වෙලා යනවා. ඉතින් ඊළඟ දින 14 අපි හඳුන්වන්නේ, ඒ කියන්නේ 14 වෙනි දිනේ සිට 28 වෙනි දිනය දක්වා අපි හඳුන්වන්නේ ලුයුටියල් අවධිය කියලා. ඒතර ඩිම්බ කෝෂය සම්බන්ධයෙන් අපිට ඔන්නෙට වෙනස් වීම් ටික තමයි කතා කරන්න තියෙන්නේ. දැන් ඒත් එක්කම අපි කිව්වා ගර්භාෂය තුලත් වෙනස් වීම් ශ්‍රේණියක් සිදු වෙනවා කියලා. මේ ගර්භාෂය තුලදී අපිට දකින්නට ලැබෙනවා මෙන්න මේ වගේ වෙනස් වීම් ශ්‍රේණියක්. මුල්ම දින 4 ගත්තාම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ගර්භාෂයේ ඇතුළු පටකය, එන්ඩෝමෙට්‍රියම කියලා කියන මෙන්න මේ ඇතුළු පටකය කැඩිලා රුධිරය යෝනි මාර්ගය ඔස්සේ පිට වෙනවා. මේක තමයි අපි ආර්තවය කියලා කියන්නේ. එතකොට මේ දින 4ක විතර කාලේ අපි හඳුන්වනවා ආර්තව අවධිය කියලා. එතකොට මේ ආර්තව අවධිය කාලය සාමාන්‍යයෙන් ඕනම කාන්තාවක් මේ සඳහා සූදානමින් සිටින කාලයක්. ඉතින් ඊට පස්සේ අපි හඳුන්වන කාලය තමයි ප්‍රගුණන අවධිය කියන කාලය. දැන් මේ ප්‍රගුණන අවධිය කියන කාලයේදී සිද්ධ වෙන්නේ ආපහු නව දරු ගැබක් සඳහා වූ ආකාරයට ගර්භාෂයේ සකස් වීම. තේ සඳහා මොකද වෙන්නේ? ගර්භාෂයේ ඇතුළු බිත්තියේ ඝනකම වැඩි වෙනව ක්‍රමක්‍රමයෙන්. අපි මේ අවධියට කියනවා ප්‍රගුණන අවධිය කියලා. ඒත් එක්කම දවස් 14ක් විතර යනකම් මේ ප්‍රගුණන අවධිය දකින්නට ලැබෙනවා. ඊට පස්සේ ආපහු ඊළඟ දවස් 14ත් මේ ගර්භාෂය මේ විදිහටම තවදුරටත් වාහිනීමත් වෙලා සංවර්ධනය වීම සිද්ධ වෙනවා. එතකොට අපි ඒකට කියනවා ශ්‍රාවී අවධිය කියලා. මොකද ගර්භාෂයේ ශ්‍රාවයන් ඇති වෙලා වාහිනීමත් වෙලා වඩා හොඳින් ගර්භාෂය වර්ධනය වෙන අවධියක් විදිහට මේක සලකන්නේ. එතකොට අපි මේ අවධිවලදී හෝමෝන පිළිබඳව කතා කළොත් ඊස්ට්‍රජන් කියන හෝමෝනේ බලපෑම මත තමයි මෙන්න මේ විදිහට මුල් අවධියේදී මේ කාර්යය සිද්ධ වෙන්නේ. එතකොට මුල් දින 14 තුලදී මේ ඊස්ට්‍රජන් සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඊට පස්සේ ඊස්ට්‍රජන් සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගන්නවා. හැබැයි මේ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය කරන ප්‍රොජෙස්ටරෝන් එතන ඉඳලා තරමක් දුරට වැඩි ප්‍රමාණයකට යනවා. එතකොට රුධිරයේ ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය තරමක් ওই කාලය තුලදී වැඩි වෙන්නට පටන් ගන්නවා. දින 28ක කාල සීමාවක් යනකොට ඒ ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණයත් අඩු වීගෙන ගිහිල්ලා ඊස්ට්‍රජන් සාන්ද්‍රණය සහ ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය කියන දෙකම රුධිරයේ එකම මට්ටමකට වගේ එනවා. මෙන්න මේ කාලය තුල තමයි ආර්ථවය කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ.
හොඳයි දීප් සර්, මාතර අපේ දරුවන්ට ඉතා හොඳින් පැහැදිලි කිරීමක් කරා මේ හෝමෝනවල බලපෑම කොයි ආකාරයේද කියන වග. හොඳයි දරුවනි, අපි මෙතෙක් කතා කළේ සාමාන්‍ය විවාහක කාන්ත අවිවාහක කාන්තාවක් ගැන විවාහයට පෙර අවදිය. එතකොට අපි දැනගන්න ඕන අවිවාහක කාන්තාවකගේ ආර්ථව චක්‍රයේ ක්‍රියාත්මක වීම අපි දැන් දන්නවා. නමුත් විවාහක කාන්තාවකගේ ලිංගික ක්‍රියාවලියකදී අපි දන්නවා එහෙම ලිංගිකව එකතු වුණාම සංසේචනය කියලා සිදුවීමක් සිදු වෙන්න පුළුවන්. ඒ සංසේචනත් එක තමයි දරුවෙකු බිහිවීම දක්වා ගමන ආරම්භ වෙන්නේ. ජිප් සර්, අපේ දරුවන්ට පැහැදිලි කිරීමක් කරන්න මොකක්ද මේ සංසේචනය කියන්නේ?
ඔව් ජයත් මහත්මයා, ඔබතුමා කිව්වා වගේ මෙතෙක් අපි කතා කළේ අවිවාහක කාන්තාවක් ගැන. නමුත් කාන්තාවක් විවාහ වීමෙන් පස්සේ ඒ කාන්තාව බලාපොරොත්තු වෙන දෙයක් තමයි දරුවෙක් කියන එක. ඒක සාමාන්‍ය අප සමාජයේ සම්ප්‍රදායක් වගේම අපේ අඛණ්ඩතාවයේ ඉදිරියට යන්නට නම් ඒක එහෙමම තියෙන්නට ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී විවාහක කාන්තාවක් සංසර්ග කාර්යාවලියක යෙදෙනවා. ඒ සංසර්ග කාර්යාවලියේදී පුරුෂයෙකුගේ ශුක්‍රාණු ස්ත්‍රියකගේ යෝනි මාර්ගයේ ඔස්සේ ඇතුල් වීමේ හැකියාව තියෙනවා. අනේ ඒ වගේ අවස්ථාවකදී ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වෙලා ඒක පැලෝපීය නාලේ එන්න පුළුවන්. දැන් සාමාන්‍ය ශුක්‍රාණු වල ආයු කාලය නම් පැය 72ක විතර කාලයක් තියෙනවා. ඒ කාලය තුල ශුක්‍රාණු පිහිනමින් බලාගෙන ඉන්නවා. යෝනි මාර්ගය තුලින් ගර්භාෂය හරහා ගිහිල්ලා පැලෝපීය නාලවල පිහිනමින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඩිම්බයක් එන්නේ කොයි වෙලාවකද කියලා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඩිම්බ කෝෂයකින් නිකුත් වෙන ඩිම්බයක් පැලෝපීය නාලය ඔස්සේ ගර්භාෂය වෙතට පැමිණෙන අවස්ථාවේදී අර වගේ ශුක්‍රාණුවක් එක්ක එකතු වෙන්නට පුළුවන්. ඩිම්බ න්‍යෂ්ටිය සහ ශුක්‍රාණුක න්‍යෂ්ටිය එකතු වෙලා යුක්තාණුව සෑදීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ සංසේචනය කියලා. හොඳින් මතක තියාගන්න, කාන්තාවකගේ ඩිම්බයක් පුරුෂයෙකුගේ ශුක්‍රාණුවක් සමග එක්වීම අපි සංසේචනය කියලා කියනවා.
හොඳයි දීප් සර්, අමාත අපේ දරුවන්ට ඉතාම පැහැදිලි ලෙස සරලව විස්තර කරා දීප්ති සර්, සංසේචනය කියන්නේ කුමක්ද කියන එක. අපි දන්නවා සංසේචනයෙන් පස්සේ මේ ඩිම්බය ශුක්‍රාණුව සමග එකතු වෙලා තනි සෛලයක් බවට පත් වෙනවා. අපි ඒක හඳුන්වනවා යුක්තාණුව කියලා. ඊට පස්සේ යුක්තාණුවට මොකද වෙන්නේ? යුක්තාණුව ඉරණම් මොකක්ද? ඒ වගේම ඒ ඉදිරියට ගිහිල්ලා ගර්භාෂය තුල තැම්පත් වෙලා දරුගබක් හටගන්නවා. මෙන්න මේ ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න දීප් සර්.
ඔව්. මම හිතන්නේ දැන් ඔබට පැහැදිලි වුණා සංසේචනය කියන්නේ මොකක්ද කියලා. මේ සංසේචනය වෙලා හැදෙන යුක්තාණුව තනි සෛලයක් විදියට තවදුරටත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ යුක්තාණු ඊට පස්සේ බෙදෙන්නට පටන් ගන්නවා. සෛල 2, 4, 8, 16 ඔය ආකාරයෙන් මේ යුක්තාණුව වේගයෙන් බෙදෙන. ඒ බෙදීමත් එක්කම මේ යුක්තාණුව ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවා ගර්භාෂය වෙතට. ඒකට දින 5ක විතර සාමාන්‍ය කාලයක් ගත වෙන්න පුළුවන්. එතකොට මේ යන අතරතුරේදී මේක සෛල ගුලියක් බවට පත් වෙලයි ගර්භාෂය දක්වා යන්නේ. අනිත් සෛල ගුලිය ගර්භාෂයේ වෙතට එනකොට අපි හඳුන්වන්නේ මොරුලාව කියලා. ඉතින් මේ මොරුලාව කියන සෛල ගුලිය ගර්භාෂයේ තියෙනවා ලෙන්. අපි ඒකට කියනවා ගර්භාෂයේක ලෙන් කියලා. ඒ කියන්නේ ගර්භාෂය කියන්නේ මේ තට්ටය වගේ ව්‍යුහයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ධර්මක රළු ව්‍යුහයක්. ඒක නිසා ඒකේ පටකයක් විඛාදනය කරගෙන මේ යුක්තාණුව ආපු යුක්තාණුව නෙමෙයි ඒක ඇත්තට මොරුලාව. මේ මොරුලාව කියන සෛල ගුලිය ඒක තුල තැන්පත් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි අධිරෝපණය කියලා හඳුන්වන්නේ. දැන් එතකොට මේ ගර්භාෂය තුල අධිරෝපණය වුණු අර සෛල ගුලිය තවදුරටත් වේගයෙන් බෙදෙන්නට පටන් ගන්නවා. මේක මේ ආකාරයට වේගයෙන් බෙදීගෙන බෙදීගෙන යනවා. සෛල දහස් ගණන්, මිලියන ගණන් ওই විදිහට මේක වැඩි වෙවි වැඩි වෙවි යනවා. ඒත් එක්කම අපි දන්නවා සෛල හැදෙනකොට ඒ සෛල වලට පෝෂණය අවශ්‍යයි. නිකන් සෛලයක් වර්ධනය වීම, විභේදනය වීම සිදු වෙන්නේ නැහැ. මේ නිසා මේ විදිහට ගර්භාෂයේ තැන්පත් වෙච්ච සෛල ගුලිය ගර්භාෂයේ බදා ගැනීමක් සිදු වෙනවා. ගර්භාෂයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක නිකන් අපි හරියට කිව්වොත් අපි දන්නවා කැවුම් ගෙඩියක්. මේ කැවුම් ගෙඩියේ යට අර කොටස තාච්චුවත් එක්ක චාච්චුව හැඩය ගන්නවා වගේ ගර්භාෂයත් එක්ක එකතු වෙනවා මේ සෛල ගුලිය. එහෙම එකතු වෙලා කලල බන්ධය කියන ව්‍යුහය නිර්මාණය වෙනවා. කලල බන්ධය. එතකොට කලල බන්ධයයි මේ සෛල ගුලියයි දැන් එකට තියෙන්නේ. තවත් ටිකක් මේක වර්ධනය වීමත් එක්ක මේ කලල බන්ධය අර සෛල ගුලියත් එක්ක එකතු වෙන ධමනියක් සහ ශිරාවක් හැදෙනවා. මෙන්න මේ ධමනිය සහ ශිරාව එකතු වෙලා හැදෙන කොටසට අපි කියන්නේ පෙකණි වැල කියලා. පෙකණි වැල. දැන් ඔය ආකාරයට පෙකණි වැල තුලින් මවගෙන් අර සෛල ගුලියට අවශ්‍ය පෝෂණය සැපයනවා. ඒ වගේම සෛල ගුලිය තුල සෑදෙන පරිවෘත්තීය ද්‍රව්‍යයන් අපි කියනවා බහිස්රාවීය ද්‍රව්‍යයන් කියලා ප්‍රධාන වශයෙන්. අන්නේ බහිස්රාවීය ද්‍රව්‍යයන් පෙකණි වැල තුලින් මවට විසරණය වීමකුයි සිදුවෙන්නේ. රුධිරයේ මිශ්‍ර වීමක් කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ. අර වගේම ඔක්සිජන් සහ පෝෂ්‍ය ද්‍රව්‍ය අර සෛල ගුලියට ලැබෙනවා. ඒ වගේම මේ සෛල ගුලියේ ඉඳලා බහිස්රාවීය ද්‍රව්‍ය මවට විසරණය වීමක් සිදු වෙනවා.
හොඳයි. අපි දරුවන්ට පැහැදිලි වෙන්නේ නැති අධිරෝපණය කියන්නේ කුමක්ද කියන කාරණය, ඒ අධිරෝපණයෙන් පස්සේ ඇතිවන භ්‍රූණය මව සමග ද්‍රව්‍ය හුමාරුව කරන්නේ කොහොමද කියන වගේ ඉතා හොඳින් ටිප් සර් පැහැදිලි කරලා දුන්නා. මා කැමතියි ටිප් සර් ඊළඟට දැනගන්න අධිරෝපණයෙන් පස්සේ භ්‍රූණයේ විකසනය කොයි විදිහට සිද්ධ වෙන්නේ, අපේ දරුවන්ට පැහැදිලි කිරීමක් කරන්න.
හොඳයි. දැන් අපි මේ විදිහට ගර්භාෂයේ තුල තැන්පත් වෙලා තියෙන සෛල ගුලිය ඊට පස්සේ හඳුන්වන්නේ කලලය කියලා. මේ කලලය ඊට පස්සේ පටල වලින් ආවරණය වෙනවා. අපි මේවට කියනවා කලල පටල කියලා. මේ විදිහට ටිකක් සංවර්ධනය වීගෙන යනකොට මේක සෛල ප්‍රමාණය වැඩි වීගෙන වැඩි වීගෙන යනකොට නම් සති 9ක විතර කාලයක් යනකොට සති 9ක විතර කාලයක් යනකොට මේක අපි හඳුන්වන්නේ භ්‍රූණය කියලා. එතකොට මේ භ්‍රූණය තමයි ඊළඟට තව දුරටත් දරුවෙකු ලෙස වර්ධනය වීම සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් මාස 3ක විතර කාලයක් ගත වෙනකොට මේක දරුවෙකුගේ හැඩරුව ගන්නවා. දරුවෙකුගේ ස්වරූපය ගන්නවා. එතකොට තමයි මේක මිනිසෙක් බව දැක ගැනීමට ලැබෙන්නේ. මිනිසෙකුගේ ස්වරූපය ඇති වෙන්නේ ඒත් එක්කම. ඊළඟට තවත් මාසයක් දෙකක් යනකොට, ඒ කියන්නේ මාස 5ක් නැත්නම් සති 20ක විතර කාලයක් ගත වෙනකොට අපිට බලා ගන්නට පුළුවන් මේ භ්‍රූණයේ චලන දැක්වීමක්. අම්මට දැනෙනවා භ්‍රූණයේ චලන. මේක තවදුරටත් වර්ධනය වෙලා S ඒ වගේම පිරිමි දරුවෙකු නම් පුෂණ ඔය විදියට එන්නට පටන් ගන්නවා. ඒ වගේම රෝම වර්ධනය සිද්ධ වෙනවා. අස්ති වර්ධනය සිද්ධ වෙනවා. ඔබේ පෙළපොත පරිහරණය කරොත් මේ ටික වඩා හොඳින් මං හිතන්නේ ඔබට බලා ගන්නට පුළුවන් මොනවද මේකේ සංවර්ධනයේ එක පියවරයන් කියලා. මම මේක කියන එක ඔයගලන්ට ඒතරම්ම මතකේ තියාගන්න අමාරුයි. කොහොමනත් ඒ විදිහට සංවර්ධනය වෙලා මේ දරු ගැබ දින 280ක කාලයක් ගත වෙනකොට මෝරලා අවසන් වෙනවා.
හොඳයි දීප් සර්, ඉතා හොඳින් පැහැදිලි කරා භ්‍රූණයේ විකසනය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි කැමති මේ භ්‍රූණය හැමදාම දරු අම්මගේ නැත්තම් මවගේ කුස තුල තියෙන්නේ, මව කුසෙන් එළියට එනවා. ඒ කියන්නේ දරුවෙකු මෙලවට බිහි වෙනවා. එහෙම දීප් සර් අපි මේක හඳුන්වන්නේ දරු ප්‍රසූතිය කියලා. කෙටි පැහැදිලි කිරීමක් කරන්න දරු ප්‍රසූතිය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා.
හොඳයි, මම ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි කරන්නම්. දවස් 280ක් එහෙම නැත්නම් දින 280ක් අපි කියනවා සති 40ක් කියලා. ඒ වගේ කාලයක් ගත වුණාට පස්සේ මේ දරුවගේ හිස තියෙන්නේ ගැප් ගෙල දිහාට. ඒ කියන්නේ යෝනි මාර්ගයේ දිහාට හිස හැරෙනවා. මේ විදියට හිස හැරුණට පස්සේ මේ දින සම්පූර්ණ වීමත් එක්කම මවට මේ වේදනාව දැනෙන්නට ගන්නවා. මොකද ගර්භාෂය සංකෝචනය වෙන්නට ගන්නවා. ඒ වගේම යෝනි මාර්ගය සංකෝචනය වෙන්නට ගන්නවා. මේත් එක්කම මවට විලි රුදාව කියන එක දැනෙනවා. ඊට පස්සේ සිදුවෙන්නේ මේ විදිහට තියෙන කාල සීමාවක් තියෙනවා. මේක දරුවන් ලැබීමත් එක්ක මේ කාල සීමාව වෙනස් වෙන්නට පුළුවන්. කොහොම වුණත් අර ගැප් ගෙල තුලින් දරුවගේ හිස එළියට ඇවිල්ලා යෝනි මාර්ගයේ ඔස්සේ මේ දරුවා ක්‍රමක්‍රමයෙන් පිටතට තල්ලු වෙනවා. මේ විදිහට දරුවා එළියට ආවට පස්සේ මවත් සමග සම්බන්ධ වෙලා තියෙන පෙකණි වැල කපලා දරුවා නිදහස් කර ගන්නවා. එතෙන්දි තමයි දරුවා ශ්වසනය කිරීම ආරම්භ වෙන්නේ, දරුවගේ ඇඳීම ආරම්භ වෙන්නේ එම අවස්ථාවේදී. හැබැයි තවමත් ප්‍රසූතිය අවසන් වෙන්නේ නැහැ. මව තුල වැදෑමහ කියන කොටස තියෙනවා. ඒ කොටසත් එළියට ආවට පස්සේ තමයි ප්‍රසූතිය සම්පූර්ණ වෙන්නේ. මොනෝ ආකාරයටයි දරු ප්‍රසූතියක් සිදු වෙන්නේ සමහර.
එහෙමනම් ඔබ දරු ප්‍රසූතිය කිය සිදුවන ආකාරය පිළිබඳ ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරගත්තා. අවසාන වශයෙන් දරුවනේ අපි බලමු මේ ප්‍රජනක පද්ධති ආශ්‍රිතව අර වෙනත් පද්ධති වගේම රෝග කන්නාවක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ රෝග පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන ලෙස මම දීප් සර්ට අවස්ථාව ලබා දෙමි.
හොඳයි. ඒතරම් කාල වේලාවක් අපිට නැහැ මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරගන්නට. මේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගත්තාම ප්‍රධාන රෝග හතරක් ගැන ලංකාවේ කතා වෙනවා. ගොනෝරියා, සිපිලිස්, හර්පිස් සහ එයිඩ්ස් කියන රෝගී තත්ත්වයන්. මේ රෝග සම්ප්‍රේෂණය වීමේ හැකියාව තියෙන්නේ ලිංගික සම්ප්‍රේෂණයක් මගින්, එහෙම නැත්නම් ලිංගික ස්රාවයන් තැවරීම මගින්, එහෙමත් නැත්නම් රුධිරය මිශ්‍රවීමක් මගින්. ඔබට මේ පිළිබඳව ඔබේ පෙළපොත පරිහරණය කරලා වැඩිදුර විස්තර ලබා ගැනීම හැකියාව තියෙනවා. මොකද අපේ කාල සීමාව අද මේ වෙනකොට ඉක්මවා ගොස් තිබෙන නිසා.
හොඳයි දීප් සර්. ඉතා හොඳ පැහැදිලි කිරීම ටිකක් අපි ලබා ගත්තා දීප් සර් හා එක් වෙලා. එසේනම් රුහුණු ගිරු ගෙදර හා අද දවසේ අපහා එක්ුණේ මාතර අධ්‍යාපන කලාපයේ රදම්පල ශ්‍රී සුමංගල මධ්‍ය මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය දීප්ති කුමාර වික්‍රමරත්න සර්. ඉතින් එහෙමනම් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අපහා එක්වීම සම්බන්ධයෙන්. එසේනම් විභාගයෙන් ඉතාමත් හොඳ ජයක් ඔබ සියලු දෙනාට අපි ප්‍රාර්ථනා කරනවා. මම ජගත් කවිකාර් සර් අරංකහදිනිය විද්‍යාලයේ.